ധ്യാന മിത്രവരുണി ഭാവനാമയ അധ്യക്ഷീമകിം ഭാവനാമയ പൂണുവകിം ഭാവനാമയ ഇന്ദീമകിം സാ അവബോധേകിം സിറ്റിന മേ മുഹത്തേ മേ ഉത്സാഹ കരന്നേ പിലിബന്ധവമേ කිසියම් ස්වබැලීමක් අවේශනයක් සහ අනාවරණයක් කරගන්නට වනාව අපව රැගෙන යනවා. බොහොම ලස්සන තැන්වලට බාහිර වශයෙනුත් අභ්‍යන්තර වශයෙනුත් බාහිර වශයෙන් බොහෝ සෙනසුන් ආරණ්‍ය භවනා මධ්‍යස්ථාන තියෙන්නේ බොහොම ලස්සන වටපිටාවක පරිසරයක. ඒකෙම භවනාව අපව රැගෙන යනවා ඊටාම සෞන්දර්යාත්මක වූ අභ්‍යන්තර චාරිකාවක. සුවහගෙන හිටියත් අපි එක තැනක පැය ගාණක් නිසල්මනේ හිටියත් එකම ගල් ගුහාවක එකම කුටියක දින ගණනක් සති ගණනක් මාස ගණනක් හිටියත් ඇහුවත් කොහෙවත් ගියාද කොහෙවත් ගියේ නැහැ මෙතනමයි හිටියේ කියා කීවත් භාවනා කරනවා නම් ඒ භාවනාව යෝගියාව දීර්ඝ වූ අභ්‍යන්තර චාරිකාවක යදවනවා රැගෙන යනවා අභ්‍යන්තර ආධ්‍යාත්මික චාරිකාවක. පිට ආ කැලයක් මැද්දෙන් ඒ මුලින් අපහසුයි නගරයේම ඉපදුණු කෙනෙකුට නගරයේම දනගාපු බඩගාපු ඇවිද්ද කෙනෙකුට නගරයේම ඒ සියලු පහසුකම් සහිත ජීවිතයකට හුරු වුණු කෙනෙකුට මේ කැලේ ඇවිදින එක ලේසි නෑ. ඒ අපහසුතාවය භාවනාවේදී මුලින් දැනෙනවා. මේ කිසිම දෙයක් හරි පිළිවෙලට එක ප්‍රමාණෙ පඩි නෑ, එක ප්‍රමාණෙ පාරවල් නෑ. එහෙන් ගල්, මෙහෙන් මුල්, මෙහෙන් වැල්. බලාපොරොත්තු නොවන ශබ්ද වලින් දිගැස්සෙනවා කැලේ කැවිදිනකොට. ඉතින් ඒ මුල් පියවර කීපය තුල එපා කරවනවා. හැබැයි මුල් පියවර කීපය පහු කරන්නට තරම් ධෛර්යයක් එඩිතර බවක් කෙනෙකුට තිබුණොත් ඉන්පසු ලොකු ආස්වාදයක් ඒ වනගහන ඒ වනාන්තරය සංචාරකයට ලබා දෙනවා. ඒක මුදලට ගන්න බෑ කොහෙමත්, පොතකින් ගන්නත් බෑ, චිත්‍රපටයකින් බලලා තේරුම් ගන්නත් බෑ, තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් කරගන්නත් බෑ. හැබැයි ඊටාම විසිතුරු සෞන්දර්යාත්මක අත්දැකීම් පෙළක්ම රසක්ම කැලේක වනාන්තරයක සංචාරය කරන්නෙකුට ලැබෙනවා. දිය ඇලිද, ගංගාද, ඇලදොලද, වැව්ද, විල්ද, නානා ප්‍රකාර සතුන්ද, කඳු, මිටියාවත්, නිම්න, සානු, මේ සියල්ල පිළිබඳ විවිධත්වය දෙයට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක ලොකු එඩිතරකමක් තියෙන්නට ඕනේ. භවනාව තියෙන්නේ එඩිතර කෙනෙකුට. එඩිතර කියන්නේ ගහගන්න බැනගන්න එඩිතරකම නෙමෙයි, ඒ බියසුලුකමක්. හැබැයි දැකීම් වලට මුහුණ දෙන්නට, විතෝ වෙනස් වූ අත්දැකීම් වලට විවෘත වෙන්නට තරම් එඩිතර බවක් තිබිය යුතුයි. ඇයි වෙනස් වෙන්න? බිය වෙන කාරණා වලින් එක දෙයක් තමා වෙනස් වෙන්න තියෙන බය. කිසියම් තැනක අපි හුරු පුරුදු වුණාම එය පළ පුරුදු වුණාම තැනක් එතනින් වෙනස් වෙන්න අන්‍ය වූ තැනකට යන්න වෙනස් වූ කෙනෙක් වෙන්න අපි බයයි. අර තියෙන සුවය පහසුව නැති වෙයි, මොන විදිහේ කරදරයක් අන්තරාවක් වෙයිද? ඒ අවිනිශ්චිත භාවයට අපි කැමති නෑ. එම නිසා හැම විටම සුරක්ෂිත වූ පරිසරයක්, සුරක්ෂිත වූ වටපිටාවක් හදාගෙන ඒ සුරක්ෂිත භාවය ඇතුලේ ඔක්කොම හොඳයි කියලා අපි ඉන්න උත්සාහ කරනවා. මවාගත්ත සුරක්ෂිතතාවක්. අනපේක්ෂිත මොහොතක සියල්ල උඩු යටිකුරු විය හැකි සුරක්ෂිතතාවක්කට අපි රැවටිලා. භාවනා කරන්න පටන් ගත්තොත් අපිට පේනවා අපි දවසින් දවස වෙනස් වෙනවා, ලෝකයක් වෙනස් වෙනවා. අපේ භාවනාව නිසා අනිත්‍යය වෙනස් වෙනවා නෙවෙයි, නමුත් අපිට ලෝකයේ පේන විදිහ වෙනස් වෙන්න පටන් ගන්නවා. අද දකින ලෝකේ නෙමෙයි හෙට පේන්නේ. ඒ භාවනා නොකළොත් මේ ඔක්කොම එකයි. එකම ලෝකයක් අපිට හැමදේම පේන්නේ. පරණ වුණු, පිළුණු වුණු, යල් පැන ගිය අතීත ලෝකයක් තමයි හැම විටම අත්දකින්ට ලැබෙන්නේ භාවනා නොකරන සිතකට. අද කියලා දවසක් නැහැ, ඊයේ විතරයි. හැමදේම ඊයේ තමයි අත්දකින්ට ලැබෙන්නේ. නැවත 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 පුනරූපණය වන්නේ, පුනරාවර්තනය වන්නේ, යලි යලිත් යලි යලිත් ප්‍රතිරූපණය වෙන්නේ අතීතය. ඒ අතීතයත් එක්ක අපි සුරක්ෂිතතාවයක් අත්දකිනවා අතීතයත් එක්ක. අපි දන්නවනේ. හැබැයි සැබෑ සුරක්ෂිතතාවයක් නොවේ. අපි රැවටෙනවා. ඒ හෝ කිසියම් එඩිතර බවකින් ඕනෙ දෙයක් වුණාට කමක් නෑ කියන ඒ එඩිතර බවින් සහ විවෘත බවින් යුතුව අපි භාවනා කරනවා නම් අන්න භාවනාව වික්‍රමාන්විත ක්‍රියාවක් බවට පත් වෙනවා. වික්‍රමාන්විත ක්‍රියාවක්. ඒ නිවට ක්‍රියාවක් නෙමෙයි. සාමාන්‍ය ලෝකයේ අදහස තමයි භාවනාව කියන්නේ හරීම නිකන් අහිංසක නිවට ක්‍රියාවක්, ඔය මුකුත් බැරුව වගේ ඔළුව නමාගෙන ඇස් වහගෙන ඔහේ ඉන්නවා. ඒක නිකන් හරි නිවට ක්‍රියාවක්. එහෙම පෙනුනට මේ සැබෑ භාවනාව ඊට වඩා බොහොම වෙනස්. අර විදිහට නිවට විදිහට, නියාලු විදිහටත් භාවනා කරන්න පුළුවන්. නමුත් ඒ බඳු භාවනාවකින් මේ කර්ම චක්‍රයෙන් ගැලවෙන්න බෑ. ඒ චක්‍රය ඇතුලේ කැරකැරකී ඉන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් මේ කර්ම චක්‍රයෙන් ගැලවෙන්න, එළියට පනින්න, එහෙමනම් ලොකු පිම්මක් පනින්නට ඕනේ. පිම්මක් පනින්නට එඩිතර බවක් අවශ්‍යයි. මෙතනම ඉන්න එඩිතර බවක් ඕනේ. හැබැයි මෙතනින් තව තැනකට පනින්න, ලොකු ප්‍රපාතයක් කරහා එහා පැත්තට පනින්න නම් ලොකු වේගිකුත් ඕනේ, එඩිතර බවකුත් ඕනේ. මෙතන ඉන්න නම් අවශ්‍ය නැහැ. මෙතන ටිකක් ලස්සන කරගෙන මල් ගහක් හදාගෙන ඉන්න පුළුවන් බහලයක් ගහගෙන. ඒට එඩිතර බවක් ඕනේ නැහැ. එඩිතර බව අවශ්‍ය මේ ඉවුරාත හැර මේ ප්‍රශ්න ඇති වෙන, කරදර ඇති වෙන, සිතවුල් ඇති වෙන, නාය යන ඉවුරාත හැර එගොඩ වෙන්නට, එහා යුරට පනින්නට නම් ඒට ලොකු නිර්භීතකමක් අවශ්‍යයි. ඒතර භාවනාවේ වර්ග දෙකක් තිබෙනවා. මෙතන සැහැල්ලුවෙන් සනීපෙන් ඉඳත් භාවනාව උදව් කරගන්න පුළුවන් කිසියම් කාලයක්. ඉතින් මේ යුර නාය යනකොට, කඩාගෙන වැටෙනකොට ඒ ඔක්කොමත් එක්ක අපිත් වැටෙනවා. එහෙම නැත්නම් මෙතනින් හොඳට ස්ථාවර වෙලා හොඳ ගැම්මක් අරගෙන එහා පැත්තට පණින්නත් පුළුවන්. නිකම්ම පණින්න බෑ දුර්වල තැනක ඉඳලා හොඳ ස්ථිර ගල් පර්වතයක් වගේ එකක් උඩ ඉඳලා තමයි ඒ ගැම්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උඩ පණින්න උත්සාහ කරනකොට තව කඩාගෙන පහළට වැටෙනවා. එතන දුර්වල තැනක ඉඳලා නම් උඩ පණින්න හදන්නේ. ඒ නිසා තමයි මුලින් සමතය ඉදිරිපත් කොට තිබෙන්නේ දහමේ ස්ථාවර වෙන්න මුලින්. මනස ස්ථාවර කරගන්න. දැන් ස්ථාවර නෑ, මේක විසිරෙනවා. කෑලි කෑලි වලට කැඩිලා මනස. එක කොටසක් උඩ පනින්න හදනකොට අනිත් සියලුම කොටස් පහළට අදිනවා. මේ කැබලි වුණු මනසක්, එක තීරණයක ඉන්න බැරි මනසක්, එක තීරණයක් ගන්න බැරි මනසක්, දුර්වල මනසක්. දෙහෙම් මනසකින් පිම්මක් පනින්න බෑ. ඇදගෙන වැටෙනවා හිටියටත් ඇටිය පහලට. ඒ නිසා මුලින් මේ මනස ශක්තිමත් කරගන්න, ස්ථාවර කරගන්න. පසු ස්ථාවර මනස උදව් කරගන්න ලොකු විභව ශක්තියක් ඇති කරගෙන, ලොකු ජවයක් ඇති කරගෙන එහා පැත්තට පනින්නට තරම් ශක්තියක් ඇති කරගෙන ඒ පිම්ම පනින්න. ඒට තමයි විපස්සනා කියන්නේ. ස්ථාවර මනස කියන දේ ස්ථිර දෙයක් නෙමෙයි. ස්ථාවර කියන අදහසින් වචනෙන් ස්ථිර කියන අදහස එන්නේ නැහැ. මොකද ස්ථාවර බව తాවකාලිකයි. తాවකාලික ස්ථාවරත්වයක් තියෙන්න පුළුවන් ඕනෑම දෙයක් පිළිබඳ, රැකියාව පිළිබඳ තියෙන්නේ. අපිට කියන්නේ ස්ථාවරයි රැකියාව. හැබැයි ඒක తాවකාලිකයි ස්ථාවර බව. නිරෝගී, ඕ දැන් නිරෝගී, බොහොම හොඳයි, ස්ථාවරයි ශරීරය. වේතාවකාලිකයි ස්ථාවර බව. ආර්ථිකය ගැන වුණා ස්ථාවර ආර්ථිකයක් කියන්නේ හොඳයි. වියදම් කරන්න මුදල් තියෙන අවශ්‍යතාවලට අනුව. හැබැයි ඒක తాවකාලිකයි ස්ථාවර බව. ස්ථාවර බවක් තියෙනවා. ස්ථාවර බවක් තියෙනවා. මේ අස්ථාවර බවයි ස්ථාවර බවයි දෙකම අස්තිරයි. ඒ නිසා මනසක් ස්ථාවර කරගත්තහම එයින් ගත යුතු ප්‍රයෝජනය අපි ගන්නට ඕනේ. එහෙම නැතුව මේ ස්ථාවර මනස, ඒ සංසිඳුණු මනස ආදන් සියල්ල හරි දැන් ප්‍රශ්නයක් නැහැ, මෙහෙම්ම හැමදෑම ඉන්න තියෙනවා නම් හොඳයි කියලා ඒ මනසට අපි රැවටුනොත්, ඒ මානසික ස්ථාවරත්වයට, తాවකාලික වුණු සමාධියට කෙනෙකු රැවටුනොත් ගමනක් නැහැ. එంటి කාලයක් එහෙම ඉන්න පුළුවන්. සමහර ජීවිත කාලෙම ඉන්නත් පුළුවන්. සමහරට ඊළඟ භවයේ තිබුණොත් ඒකෙත් ඉන්න පුළුවන්. එච්චරයි. වැඩි වුණොත් එච්චරයි. ඉන්පසු කොයි විදිහේ ප්‍රපාතයකට පතිත වෙයිද කියලා කියන්න බෑ. යන මිත්‍රවරුනි, අර විට අදහසක් ඇති, දැන් මේ අපි අහුන්කන් දෙනවා දේශනේට, ධර්මදේශනේට ඊට කලින් භාවනා කළා. භාවනාව දැන් ඉවරයි. ඒ දාන ගන්න වෙලාවේ අදහසක් තියෙන්න ඇති. ආදානෙන් පස්සේ අපි භාවනා කරනවා. මාර විට අද මෙහි එන අතර කවුරු හරි හිතවතෙක් අසල්වැසියෙක් මොන ගැහිලා කොහෙද යන්නේ? අපි භාවනා කරන්න යනවා. ඒතර මේ භාවනාව ගැන අපිට තියෙන්නේ අනාගත වශයෙන් කරන්න තියෙන දෙයක්. අනාගත ක්‍රියාවක් විදිහට තමයි දැක්කේ. දැන් දකින්නේ අතීත ක්‍රියාවක් විදිහට භාවනා කරලා ඉවරයි. ආන්නියන් විවාහරෙට, කතාබහට, sannivedanayට එහෙම කීවට අපි භාවනා කරන්න යන්නේ. අපි භාවනා කළා. දැන් අද ආපහු යනකොට ඇහුවොත් කොහෙද ගියේ, මොනවද කළේ? භාවනා කළා. ඇත්තද? ඉතින් ඒ අහන කෙනා සතුටු වෙයි, අපිටත් සතුටුයි හරි උත්තරේ දුන්නා කියලා. නමුත් කල්යාණ මිත්‍රවරුනි, එතන භාවනාවක් නැහැ. භාවනාව කියන්නේ අනාගත ප්‍රාර්ථනාවක්වත් අතීත ස්මරණයක්වත් නොවේ. දෙලිව අපි තේරුම් ගනිමු මේ කාරණය. භවනාව කියන්නේ අතීත මතකයකට නොවේ, එමෙන්ම අනාගත සැලසුමකටත් නොවේ. මේ දෙන්න අතරේ තමයි අපි හැමදාම ඔන්චිලි පැද්දේ මුළු ජීවිතේම අතීත මතක සහ අනාගත බලාපොරොත්තු අතර දෝලණය වෙන ඔන්චිල්ලාවකට තමයි ජීවිතය කියලා අපි කියන්නේ සංසාරය කියන්නේ මේ ඔන්චිල්ලාව අපි දිගටම පදිනවා මේ පැත්තෙන් අතීතයට අර පැත්තෙන් අනාගතයට විතක අතීත මතකේ තව විතක අනාගත සැලසුමක අපේක්ෂාවක තැන් දෙකේම භවනාවක් නැහැ භවනා කළා කියලා අපි කියනවා නම් එය විවහාරයට කමක් නැහැ නමුත් එහි ඇත්තක් නැහැ ඒ කිසිම අර්ථයක් නැහැ කිසිම ප්‍රාණයකුත් නැහැ ජීවයකුත් නැහැ සජීවී බවක් නැහැ ඒ ප්‍රකාශයේ ඒ වගේම මම භාවනා කරනවා ඊළඟ පොයට ඊළඟ වැඩසටහනට හැන්දෑවට හෙට උදේට එතනත් නැහැ කිසිම ජීවයක් ප්‍රාණයක් හෝ සජීවී බවක් හරියට හුස්ම වගේ කෙනෙක් කියනවා නම් මං ඊයේ හුස්ම ගත්තා හෙට හුස්ම ගන්නවා මොකද්ද මේ දෙකේ තියෙන ප්‍රාණය ඊයේ ගත්ත හුස්මේ කිසිම ජීවයක් අද නැහැ අද ජීවත් වෙන්න බෑ ඒ හුස්මේ හෙට ගන්න තියෙන හුස්මෙනුත් අපිට අද ජීවත් වෙන්න බෑ ඒතර අද අපි හුස්ම ගත්තේ නැත්තම් ජීවයක් නැහැ ජීවිතයක් නැහැ එතන සජීවී බවක් නැහැ මෙච්චර කල් හුස්ම ගත්තා ලක්ෂ කෝටි වාර ගානක් හැබැයි එකක්වත් දැන් නැහැ ඒවා හුදු මතක පමණයි ජීවත් වුණොත් ඉස්සරහටත් ලක්ෂ කෝටි වාර ගානක් අපි හුස්ම ගනී හැබැයි ඒක හුස්මක්වත් දැන් නැහැ මේ මොහොත සජීවී වෙන්නේ වර්තමාන ආස්වාසයෙන් ඒතර වර්තමානයේට විතරයි හුස්ම ගන්න පුළුවන් වර්තමානයේට පමණයි ආස්වාස කරන්න පුළුවන් අතීතයට බෑ අනාගතයටත් බෑ භවනා කළ හැක්කේ වර්තමානයේට පමණයි අතීතයේ දන්නේ භවනාව කුමක්ද කියා අනාගතයේ දන්නේත් නැහැ අනාගතයට කොහොමද දැනගන්න බෑ මොකද එහෙම දෙයක් නැහැ අනාගතය කියලා දෙයක් නැහැ ඇවිල්ලා නැහැ ඉපදිලා නැහැ පහළ වෙලා නැහැ මේ මොහොතට පමණයි භවනා කරන්න පුළුවන් මේ මොහොතට කෙනෙක් ඇහුවොත් ඔබ භවනා කරනවද ඉතින් අපි බස් එකේ කෙනෙක් මුණ ගැහුණාම සමහරට මේ વિશે ගැන කතා කරනකොට අපි නිල්ලඹ ගියා නිල්ලඹ යනවා භවනා කරන කෙනෙක්ද භවනා කරනවද ඉතින් අපි කියන්න පුළුවන් ඔව් කියලා හැබැයි ඒ ඇත්තම ඇත්ත පිළිතුරක් නෙවෙයි සමහරට ආහන කෙනා සතුට වෙන්නේ පුළුවන් ඒ පිළිතුරින් නමුත් භාවනා කරනවද ඒ වර්තමාන ප්‍රශ්නයක් භාවනා කරනවද කරාද කියලා නෙමෙයි අහන්නේ කරනවද එතකොට අපි ඒ අතීතයට ගෙනහිල්ලා ඔව් කරනවද කියන්නේ මං ඊයේ කරාද ගිය මාසෙ කරාද කියලා තමයි මේ අහන්නේ කියලා ඔව් කියන්න පුළුවන් එහෙම නැත්නම් ලබන මාසෙ කරනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙකුටත් ඔව් කියන්න පුළුවන් හැබැයි ප්‍රශ්නේ වර්තමානයේ ඔබ කරනවද භාවනා කරනවද? ඒතර බලන්න ඕනේ මේ මොහොතේ කරනවද මේ ප්‍රශ්නේ අහනකොට ඇහෙනකොට මම භාවනාවකද ඉන්නේ? භාවනාමය මනසකින්ද මේ ප්‍රශ්නෙට අහුම්කම් දෙන්නේ? මේ ප්‍රශ්නෙට ප්‍රශ්නේ තේරුම් ගන්නෙ ප්‍රශ්නෙට දී යුතු පිළිතුර මා හිතින් හදාගන්නේ භාවනාමය වටපිටාවකින්ද? එහෙමනම් ඔව් කියන්න පුළුවන්. භාවනා කරනවා. හැබැයි එහෙම නැත්තම් අපිට ඔව් කියන්න බෑ. ඔව් කියවෙන්නේ නෑ. වර්තමානයේ ඔව් කියන්නේ නෑ. වර්තමානයේ භාවනා නොකරනවා නම්. ඒතර කවුද මේ ඔව් කියන්නේ අතීතය. එයා විජහට පැනලා ඇවිල්ලා උත්තර දෙනවා. ඔව් භාවනා කරනවා. ඔද උදෙත් කරා, ඊයේත් කරා. ගිය සතියෙත් කළා. හැබැයි ඒ එයාගේ කයිවාරුව එයා කොහොමත් කැමති කයිවාරු ගහන්න අනාගතයත් කැමති පුරසාරම් දොඩන්න වර්තමානයේට කයිවාරුවක් නැහැ වර්තමානයේ හරීම නිහඬයි නිහඬ වූ යමක් තිබෙනවා නම් ඒ වර්තමානයයි වර්තමානයේ හුදු නිහඬ සාක්ෂිකරුවෙකු පමණයි. කයිවාරු ගහන කෙනෙක් නෙමේ. හුදු සාක්ෂිකරුවෙක් පමණයි. මේ මොහොතේ සිදුවන දේ සිදුවන ආකාරයට දකින, අහන, ස්පර්ශ කරන, විඳින සහ නිරීක්ෂණය කරන. ඒ තමා වර්තමාන මොහොතේ තිබෙන අති විශිෂ්ට වූ චරිත ලක්ෂණය. මට කයිවාරු අවශ්‍ය නැහැ. මොකද එයා විතරයි අත්දකින්නේ යමක්. එයා විතරයි රසය විඳින්නේ. විතර රසය නොවිඳින, අත් නොදකින කෙනා තමයි කයිවාරු ගහන්නේ, පුරසාරම් දොඩන්නේ. ඔබ භාවනා කරනවද කියා කෙනෙකු අපෙන් ඇහුවොත්, අන්න ඒ ප්‍රශ්නේ උදව් කරගන්න භාවනා කරන්න. ඒ මොහොත භාවනා මොහොතක් බවට පරිවර්තනය කරගන්න ඒ ප්‍රශ්නය උපකාරයක් කරගන්න. මොහොතකට නිහඬ වෙන්න. මොහොතකට තමන් දිහා බලන්න. උත්තර දෙන්න අතීතයට හදිස්සි වෙයි, අනාගතයට හදිස්සි වෙයි. හැබැයි ඒ හදිස්සියට අපි ආවේශ නොවිය යුතුයි. ඒ සියලු හදිස්සි ආවේශයන් අතර ඒ මොහොත භාවනාමය මොහොතක් බවට පරිවර්තනය කරගන්න. භාවනාව උත්තරයක් දෙයි කුමක් හෝ. ඒ අපිට කලින් හිතන්න බෑ මොකක් කියයිද භාවනාව. කලින් සැලසුම් කළ, කලින් සැකසුම් කළ, කලින් ලියු වාර්තාවක් කියවීම නොවේ භාවනාව කියන්නේ. මේ මොහොත හිස්ම හිස් සුදු කොලයක් වගේ, පිටුවක් වගේ, කඩදාසියක් වගේ, කිසිවක්ම නොලී වූ, කිසිම සටහනක් නැති මේ මොහොතේ තිබෙන ඒ අසීමිත වූ හිස් භාවය, අනන්ත වූ ඒ අවකාශය අත්දකින්න පුළුවන්නේ මේ මොහොතේ පමණයි. අතීතේ පිරීලා තියෙන්නේ. කුරුටු ගාලේ කළ කුරුටු ගෑම් මොලින්ම අතීතේ පිරීලා කැපූ, කෙටු, හැදු, මැකු, ඒ හැම දෙයකින්ම අතීතේ පිරීලා. අනාගතයත් බැලුවහම පිරීලා, හෙට දවසේ පිරීලා, අනිද්දා පිරීලා, ඉන් අනිද්දා පිරීලා. ඒ දෙකේම නිදහසක් නැහැ. නිදහස තියෙන්නේ, නිදහස් වූ හිස් අවකාශයේ තිබෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ නොසිටියොත් නිදහස කියන්නේ හුදු හිස් වචනයක් පමණයි. ඒ හිස්ම හිස් වචනයක්. අපි නිදහස ගැන කතා කරනවා, කෑ ගහනවා, නිදහසilla සටන් කරනවා, පෙළපාලි යනවා, උද්ඝෝෂණය කරනවා, පුංචි කාලේ ඉඳලා, ගෙදර ඇතුළේ ඉඳලා. හැබැයි ඒ නිදහසක් නෙමෙයි, ඒක වචනයක්. අතීතේ නිදහස් නැහැ. අතීතේ ඉන්න කෙනෙක් නිදහස් නැහැ. ඒ මතක ඇතුළේ හිර වෙලා. භාවනාව අපි උදව් කරගන්නට ඕනේ අපව හරියට හඳුනා ගන්නට. ඉත්තයව හඳුනා ගන්න අපිට පුළුවන් භාවනාවෙන්. අපිව හඳුනා ගත්තොත්, ඔව කෙනෙක්ව හරියට හඳුනා ගත්තේ නැත්නම් අපිට රැවටෙන්න වෙනවා. තව ඕනෑම කෙනෙකුට අපි කෙනෙක්ව හරියට හඳුනා ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම රැවටෙන්න වෙනවා. ඉතින් හුඟක් ඈතින් ඉන්න කෙනෙක්ව හරියට හඳුනා ගත්තේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක්, ලොකු වලක අපි වැටෙන්නේ නැති වෙයි. නමුත් කිට්ටුවෙන්ම ඉන්න අය හරියට වටහා නොගත්තොත්, ඒ අයව හරියට තේරුම් නොගත්තොත් අපි ලොකු රැවටිල්ලකට ලක් වෙලා ලොකු අසීරුතාවලට පත් වෙන්න පුළුවන්. ඊටත් වඩා අපි වලක වැටෙනවා අපිට ළඟින්ම ඉන්න අපිවම අපි හරියට හඳුනා නොගත්තොත්. තරම මූලිකම ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. සියලුම දුෂ්කරතා, අසීරුතා, කරදරකම්, කටළු වලට ප්‍රබලම හේතුව තමා අපි අපිව වැරදි විදිහට හඳුනාගෙන තිබීම. ඒ හඳුනා ගැනීම නිවැරදි වීමක් නිවැරදි කර ගැනීමක් තමයි විපස්සනාවෙන් කෙරෙන්නේ. නැතුව විපස්සනාව කියන්නේ අපි කියලා කෙනෙක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කියලා පටන් ගැනීමක් නෙමෙයි. එහෙම කිව්වොත් හඳුනා ගන්න දෙයක් නැහැ. දැන් මම කියලා කෙනෙක් නැහැ කියන තැනින් අපි පටන් ගත්තොත් ඉතින් මොනව හඳුනා ගන්නේ? කෙනෙක් නැත්නම් ඉතින් හඳුනා ගන්න දෙයක් නැහැ. ඉතින් එතනින්ම ඉවරයි. ඒ පළවෙනි අඩියෙන්ම ගමන ඉවරයි. හැබැයි ඒක වචනයක් විතරයි. මම කියලා කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, සත්වයෙක් නැහැ. එය මන්ත්‍රයක් වගේ අපිට ජප කරන්න පුළුවන්, සංකල්පයක් විදිහට ගොඩනගන්න පුළුවන්. එහෙම ඉන්නවා කියලා හිතන කෙනෙක් කියන කෙනෙක් එක්ක තර්ක කරන්න පුළුවන්. එහෙම කෙනෙක් නැහැනේ කියලා. හැබැයි ඒ සියල්ලම මනස්ගත. මනස්ගත කියන්නේ මනසින් නිර්මාණය කරගන්න මත, තර්ක, සංකල්ප. හැබැයි ඒවා නිර්මාණය වෙන්නේ මම කියන මූලයෙන්ම තමයි. මම කියලා කෙනෙක් නැහැ කියන අදහසෙ ඉන්නෙත් මමත්වයෙන්ම තමයි. ඒ නිසා කවුරු හරි මම කියලා කෙනෙක් ඉන්නවා කිව්වොත් ආවේගශීලී වෙන්න පුළුවන්. ඒ ආවේගය එන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන මූලයෙන් තමයි. එහෙම නැත්නම් ආවේගශීලී වෙන්න බෑ. මම ඉන්නවා කිව්වත් කවුරු හරි නැහැ කිව්වත් මොකද්ද තියෙන ප්‍රශ්නේ? තේසා විපස්සනාව එතනින් පටන් ගන්නෑ. මේ මම කියලා කෙනෙක් නෑ, සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, එහෙම දහමක්, එහෙම අනුපූර්ව ප්‍රතිපදාවක් නොවේ බුදුදහම කියන්නේ. එයා ප්‍රතිපදාව සම්පූර්ණයෙන් පැත්තකට දාලා මාර්ගයක් තියෙනවා කියන අදහස අමතක කරලා මේ අපකාශයේ තියෙන කිසියම් මවාගත්ත සංකල්පයක් අරගෙන අපිට කතා කරන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රායෝගික නැහැ. නිසා විපස්සනාව අපිට කියන්නේ තමන් ගැන හොයන්න. තමන් ගැන හොයන්න. මුළු බුදුදහමම පටන් ගන්න එතනින්. ඒ නිසා තමාර බද්දවග්ගී කුමාරවරුන්ට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ කාන්තාවක් පාරේ යන කාන්තාවක් ගැන හොයන එකද වටින්නේ තමන් ගැන හොයන එක. දැන් තමන් කියලා කෙනෙක් නැත්තම් ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක්නේ. මේ කුමාරවරුන්ට කියන්න වුණා අපි ගැන හොයන එක තමයි වටින්නේ. තමන් ගැන හොයන එකයි වටින්නේ. එන හොයන්නේ. ඒ සෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මුල්ම රහතන් වහන්සේලා ගණනට ඒ බද්දවග්ගී කුමාරවරුත්ටත් එකතු වෙන්න පුළුවන් වුණේ. ඕනෑම කෙනෙක් පිළිබඳ අපිට කියන්න දේවල් තියෙනවා. ඕනෑම කෙනෙක් ගැන, ළඟින් ඉන්න කෙනෙක්, අපේ අම්මා ගැන, තාත්තා ගැන, දුව පුතා ගැන, ස්වාමි පුරුෂයා භාර්යාව ගැන, නැන්ද මාමා ගැන, ලේලි බෑන ගැන, මොනුගුරන් මිනිබිරියන් ගැන, අල්ලපු ගෙදර ඉන්න අය, අසල්වාසීන්, එකට වැඩ කරන අය, පාලකයන් ගැන, නළුවන් නිළියන්, ක්‍රීඩකීන් ගැන, මේ හැම දෙනෙක් කෙනෙක් ගැනම කියන්න කතාන්දරයක් අපිට තියෙනවා. යහු දේවල්, දුටු දේවල්, අද්දුටු දේවල් අනල හදාගත්ත අච්චාරුවක් අපිට තියෙනවා හැම කෙනෙක් ගැනම. ලොකු අච්චාරුවක් ඒක. විශාල කතන්දර තියෙනවා හැම කෙනෙක් ගැනම අපිට කියන්න, ලියන්න, හිතන්න. හැබැයි මේ ප්‍රශ්නේ අපි අපෙන් ඇහුවොත් මම කවුද? එහෙම ලොකු කතන්දරයක් කියවෙන්නේ නැහැ අපේ අතින්. අපි බොහොම පටලැවෙනවා. තව කෙනෙක් ගැන ඇහුවොත් කඩාගෙන බිඳගෙන වක්කට කැඩුවා වගේ එන ඒ තොරතුරු ගංගාව එහෙම්මම ඇන හිටිනවා. ඒ උපන් තැනම එක ලොප් වෙලා යනවා. ඉතින් අපිට කියන්න පුළුවන් නම. හැබැයි මේ නමක්නේ කියන්නේ අපි නෙමෙයිනේ. අපි ගැන මොනවද ඒකෙන් කියවෙන්නේ? නමින් මොනවත්ම කියවෙන්නේ නැහැ. ඒ වයස කියන්න පුළුවන්. ඒකත් අපිට අදාළ දෙයක් නෙමෙයි. හැකියාව, ඉතින් ඒක වෙනම දෙයක්. ඒක කිසියම් වෘතියක් ගැන කියන්නේ අපි ගැන නෙමෙයි. ඉතින් ඔහොම කියන් කියන් ගියොත් ඉගෙනගත්ත පාසල ගැන කියන්න පුළුවන්, විශ්වවිද්‍යාල ගැන කියන්න පුළුවන්, උපන් ගම ගැන, උපන් රට ගැන. දැන් මේ එකක්වත් අපි ගැන නෙමෙයි කියන්නේ. හොඳට බලන්න අපි ගැන අපි මොනවද දන්නේ කියන්න මොනවද දන්නේ දේවි හැම ප්‍රශ්නයකටම දෙන පිළිතුරට අපි අභියෝග කළොත් ඔය ඔබ ගැන නෙමෙයිනේ කියන්නේ ඔය කියන්නේ ඔබේ ආයතනය ගැන ඔබ දවසට පැය කීපයක් ඉන්න තැන ගැනයි ඔය කියන්නේ මේ කියන්නේ ඔබ උපන් ගම ගැන ඔබ ගැන නෙමෙයි ඒ ගම ගැන කියන්නේ දැන් මේ විදිහට අපි අපිවම අභියෝගයට ලක් කරමින් අපිම දෙන උත්තර නැවත ප්‍රශ්න කරමින් යන විට අන්න අපි එනවා තැනකට අපි අපි ගැන කියන්න දන්නේ නැහැ මම ගැන දන්නේ මේ හැම දෙයක් ගැනම දන්නවා මම හැම විෂයක් ගැනම දන්න ඕනෑම විෂයක් ගැන නොදන්න කෙනෙක් නැහැ ඒ විෂයේ තියෙන පාරිභාෂික වචන දන්නේ නැති වුණාට ඕනෑම විෂයක් ගැන ඒ කෙනාගේ භාෂාවෙන් කියන්න දන්නවා. නොදන්න එකම විෂය තමා තමන් කියන විෂය. සාධාරණයි මක් නිසාද අපි ගැන හෙව්වේ නැහැ ඉගෙන ගත්තේ නැහැ. අපිට අපි ගැන හොයන්න ඉගෙන ගන්න මග පෙන්වීමක් කළෙත් නැහැ. පුංචි කාලෙවත් පුංචිම කාලෙවත් අපිට කිව්වේ නැහැ. අපි කියන්නෙත් නැහැ පුංචි කෙනෙකුට, දරුවෙකුට ඔබ ගැන හොයාගන්න, ඔබ ගැන ඉගෙන ගන්න, ඔබ වෙන්න. එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ ඔබ කවුරු හරි වෙන්න. ඔබ කවුරු වෙන්නද බලන්න. තව කෙනෙක් වෙන්න, තව කෙනෙක් වෙන්න. තව කෙනෙක් වෙන්න පුළුවන් අපිට මුලින් අපි වෙලා හිටියොත් අපිට අපිව වෙන්න බැරි නම් මට මම වෙන්න බැරි නම් මං කොහොමද තව කෙනෙක් වෙන්නේ ඉතින් ඒ නිසා අසාර්ථකයි ඉන් එහාට ජීවිතේම අසාර්ථකයි වෘත්තිය පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන් මේක සාර්ථක කෙනෙක් කියන්නේ පැත්තෙන් ආර්ථික පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන් මොකද ඒ විශ්වය හොඳට ඉගෙනගෙන තියෙනවා අත්දැකීම් වලින් දැනුමින් තියෙනවා හැබැයි ජීවිතය අසාර්ථකයි. අසාර්ථක මිනිස්සෙක් ඉන්නවා සෑම සාර්ථකත්වයක් ඇතුළෙම. පිටිපස්සෙන් නෙමෙයි. සෑම සාර්ථකත්වයක් බාහිර සාර්ථකත්වයක් ඇතුළෙම ඇතුළේ ඉන්නවා අසාර්ථක මිනිස්සෙක්. මිනිස්සෙක් කියන්නේ කාන්තාවක් හරි පිරිමියෙක් හරි අසාර්ථක පුද්ගලයෙක් ඉන්නවා. ඉතින් එයා හැමදාම කෑ ගහනවා. එයාගේ අසහනය තමයි අපි එළියට ගන්න. ඉතින් එළියට එන්නේ නැතුව අපිට පුළුවන් හැම දෙයකින්ම වහනවා. සල්ලි වලින් වහනවා, බලයෙන් වහනවා, බේත්තේත් වලින් වහනවා, තව දේවල් ඔක්කොගෙම වහනවා යාව. වහලා වහලා යාගේ විලාපය අඳෝනාව එළියට එන්න නොදී හිර කරනවා. තව කෙනෙක් ඇවිල්ලා අපිට ප්‍රශ්නයක් වුවත් අපි කියන්නේ වාට මොකද්ද ප්‍රතින ප්‍රශ්නේ වාට හොඳ රස්සාවක් තියෙනවා. හොඳ භාර්යාවක් ඉන්නවා සම්පුරුෂයෙක් ඉන්නවා හොඳ දරුවෝ ඉන්නවා හොඳ තත්ත්වයක් තියෙනවා මොකක්ද තියෙන ප්‍රශ්නේ ඉතින් ඒතකොට යාටත් ඔව් ඇත්ත තමයි ඉතින් මට මොකක්ද තියෙන ප්‍රශ්නේ ඉතින් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ඒකට එන්න දෙන්නේ නැහැ එළියට අපි අර සියලුම අර ගොළුබෙල්ලයි කටු වගේ ඒ වගේන් වහලා 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 දානවා අපිට අයිති නැති දේවල් වලින් මේ එකක්වත් අපිට අයිති නැහැ විපස්සනාව කියන්නේ මේ කටු විනිවිද මේවා බිඳිමින් යන්න අසාර්ථක මනුෂ්‍යයා ළඟට. ඒක පරාජිත බවක් නෙමෙයි අසාර්ථකත්වය කියන්නේ පරාජිත බවක් නෙමෙයි. දැන් අපි කොහොමත් පෙරදිලා. අභ්‍යන්තරයේ අසාර්ථකයි කියන්නේ බාහිර වශයෙන් කොපමණ ජයග්‍රහණ ලැබුවත් ඒ දිනුමේ සැබෑ ආස්වාදය සහ සැබෑ තෘප්තිය විඳින්න ලැබෙන්නේ නැහැ. මම ජයග්‍රහණයක්ම හරියට මේ සෝඩා බෝතලයක් කැඩුවා වගේ කොහොම ඉක්මනට නැති වෙලා යනවා. ආයෙත් අර පරාජිත හැඟීම එනවා ඔළුවට. ඉතින් ආයෙත් අලුත් මොකක් හරි තරංගයක් හදාගෙන දිනුම් කණුවක් හදාගෙන අපි ඒ දිනුම් කොඩිය අත්පත් කරගන්න දුවනවා. විපස්සනාව අපිට කියනවා ඒව කළාට කමක් නැහැ හැබැයි මේ ඇතුලේ සිටින අසාර්ථක ජීවියාට අවධානය යොමු කරන්න. මේක ඍණ ආකල්පයක් නෙවෙයි. එහෙම නැතුව අසුබ දර්ශනයකුත් නෙවෙයි. මේ අභ්‍යන්තරයේ මේ කෑ ගහන අඳෝනා තියෙන අතෘප්තියටපත් වෙලා ඉන්න ඒ ස්වභාවය හඳුනාගන්න. ඒ ස්වභාවය හඳුනාගත්තේ නැත්නම් ඒ අභ්‍යන්තර අසාර්ථකත්වයේ අපිට කවදාවත් බාහිර සාර්ථකත්වයේ තෘප්තිය විඳින්න දෙන්නේ නැහැ. හරියට කෙනෙක් දිවක් තුවාල වෙලා නම් පිච්චිලා නම් මොනම ආහාරයකවත් රසෙ විඳින්න දෙන්නේ නැහැ. කොච්චර රසවත් රසකාරක දාලා ගුණකාරක දාලා දන්න උපරිම මට්ටමට රසවත් විදියට ආහාරයක් පිළියෙල කරත් ඒ ආහාරයේ රසය විඳින්න බෑ දිව තුවාල වෙලා නම්. දිව පිච්චිලා නම් කැපිලා නම් බෑ දනවා. යනිත් ඒක කොච්චර රහද බලන්න. ඉතින් එහෙම රහත් තේරෙන්නේ නැහැ. මොන රහද? අන්න ඒ බඳු ස්වභාවයකින් ඉන්න අපි ඒ ස්වභාවය හඳුනා ගන්නට ඕනේ. සසරලෝ විපස්සනාව කියන්න පුළුවන් තමන්ව හඳුනා ගැනීම. තමන්ව හඳුනා ගැනීම. ආත්ම ගවේෂණේ. ඉතින් ආත්ම කියන වචනේට අපි බයයි. ඒක තහනම් කරපු වචනයක් වගේ බෞද්ධ සම්ප්‍රදාය ඇතුලේ ඒක කතා කරන්නත් තහනම්. හැබැයි මේ වචනේ දහමේ බොහෝම යෙදිලා තියෙනවා. අත්ත කියන වචනේ මේ තමන් කියන අර්ථයෙන්. වෙන අර්ථකින් නෙමෙයි තමන් කියන අර්ථයෙන්. තමන්ව රැකගන්න කියන එක. තමන්ගේ දියුණුව ගැන සැලකිලිමත් වෙන්න, තමන්ගේ සැනසෙල්ල ගැන සැලකිලිමත් වෙන්න ඒ අර්ථයෙන්. ඒක බොහොම ධනාත්මක වචනයක්. ආත්ම කියන එක ඒ අර මේ ඔය වෛදික යුගයේ තිබිච්ච ඒ ආත්ම සංකල්පෙ නෙමේ දහමේ ආත්ම කියන වචනේ කතා කරන්නේ. අත්ත කියන පාලි වචනේ තමන් කියන අර්ථයෙන්, සො කියන අර්ථයෙන්. මෙතන ලෝකේ කියන්නේම ප්‍රහේලිකා ගොඩක්. ඕනෑම දෙයක අපිට කෙලවරට යන්න බෑ. අපි නොදන්න කාරණා බොහෝමයක් තියෙනවා හැම විශේෂකම හැම කෙනෙක් ගැන. ඒ නිසා සමස්ත ලෝකයේම ප්‍රහේලිකාවක්. හැබැයි ලොකුම ප්‍රහේලිකාව තමයි තමන්ට තමන්. කියන්නේ මුකුත්ම දන්නේ නැහැ. මුකුත්ම දන්නේ නැති එක තමයි ලොකුම ප්‍රහේලිකාව. ඒතර මොකද්ද මේක? මොකද්ද? දැන් මොකද්ද කියන එක අපිට හොයාගන්න අමාරුයි බැලූ බැල්මට. ඔය අපි ළමයින්ට දෙනවා ප්‍රහේලිකා, ඔය කෑලි කෑලි ගොඩක් කරලා මේවා හරියට එකතු කරන්න. ඉතින් මොකද්ද මේක? එකතු කරලා බලන්න. එකතු කරාට පස්සේ පේන්නේ මොකද්ද කියලා. ඉතින් එහෙන් කෑල්ලක් ගන්නවා, තව කෑල්ලක් එකතු කරනවා. ඒකේ කිසි අර්ථයක් නැහැ. විකාර රූපයක්. සමහරට වැරදි කෑලි දෙකක් එකතු කරන්න. ඒක තේරෙන්නේ තව ටිකක් එහාට ගියාට පස්සේ. මේ කෑල්ල මෙතෙන්ට නෙමෙයි ඕන වෙන්නේ, මේ වැරදි කෑල්ලක්. ඒ නිසායින් එහාට මේ චිත්‍රය ගොඩනගන්න බෑ කියන එක. දැන් ඒ වගේ මේ අපි අපිව හඳුනාගෙන තියෙන්නේ වැරදි විදිහට මේ කොටස් එකතු කරගෙන. මේවා දැන් කෑලි කෑලි වලට කැඩිලා අපේ අභ්‍යන්තරයේ බිඳිච්ච අභ්‍යන්තරයක් තියෙනවා. කැඩුණු, බිඳුණු, විසිරුණු ආධ්‍යාත්මයක්. ඉතින් ඒ බව හොඳට පේනවා භාවනාවේදී. අපේ හිත කොහොමද, කොච්චර විසිරෙනවද හිත? මේ මොහොතේ හිත කියනවා භාවනා කරන්න ඕනේ, ඊළඟ මොහොතේ හිතක් ඇවිල්ලා කියනවා මේ අර දොර ඇරියේ කවුද කියලා බලන්න ඕනේ, ඊළඟ මොහොතේ තව හිතක් ඇවිල්ලා කියනවා අර වාහනයක් ආවනේ. දැන් ওই විදිහට බලන්න මේ මෙතන එකම හිත අපි කියනවා එක හිතක් කියලා. නමුත් ඒ හිත එක හිත කියන එක කෑලි කීයකට කැඩිලා එකිනෙකට වෙනස් පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා. එනිසා එක කොටසක් කරන දේ අනිත් කොටස දන්නේ නැහැ හිතේ. දන්නේ නැතුව විතරක් නෙමෙයි ඒක දැනගන්න ඕනෙත් නෑ අනිත් කොටස් වලට. දැනගන්න ඕනේ නැති එකත් ප්‍රශ්නයක් නෑ. හැබැයි කරන්න දෙන්නෙත් නෑ. එක හිතකින් මොනවද අපි කරලා තියෙන ජීවිතේ? අපි කියනවා එක හිතින් කියලා. හැබැයි මොනවද එක හිතකින් අපි කරලා තියෙන්නේ? අක්කර එක දෙයක් ගැන අපිට මතක් කරගන්න පුළුවන්ද? එක හිතින් කළ දෙයක්. මොනම සැකයක්වත් නැතුව, මොනම දෙගිඩියාවක්කින්වත් තොරව, අවිනිශ්චිත බවකින් තොරව, මස්ත ආධ්‍යාත්මයේම එක පිටකට අරගෙන මුළු හිතම මිට මොලවගෙන මොනවද අපි කරලා තියෙන ජීවිතේ? මොනම දෙයක් ගැන හරි. එහෙම ආත්මකතනයක් අපිට කරන්න පුළුවන්ද? මේ තමයි ඇත්ත. අපි පිළිගන්න අකමැති, හිතන්න අකමැති අඳුරු ඇත්තමයි. හැබැයි අපිට තියෙනවා සොඳුරු නිගමන අපි ගැන. මම මේක මුළු හිතින්ම කියන්නේ, එක හිතින් කරන්නේ, එක හිතින් මුළු හිතින්ම මේ පොරොන්දුව දෙන්නේ. ද එහෙම සොඳුරු කතන්දර තියෙනවා. හැබැයි ඒ සොඳුරු කතන්දර ඇතුළේ තියෙන අඳුරු ඇත්ත මොකද්ද? මේ සමස්ත ආධ්‍යාත්මයේ පුංචිම පුංචි කැඩුණු පුංචි වෙන්ුණු මේ කොටසක් තමයි හැම දෙයක්ම කරන්නේ. ඒ කියන්නේ එක කොටසක් නෙමෙයි, මොනවා කරත් පුංචි කොටසක් විතරයි එතන තියෙන්නේ. ආහාරයක් ගන්න විටත් එහෙමයි, භාවනා විතරක් නෙමෙයි, උයන කොටත් එහෙමයි. කඩේට ගිහිල්ලා උයන්න ඕන දේවල් ගන්න ගියාමත් ඒ විදිහම තමයි හැම තැනකදීම. ඉතින් අපිම දන්නේ අපේ ආධ්‍යාත්මය කොපමණ කෑලිවලට කැඩිලා කැඩිලා කැඩිලාද කියලා. මේක තමයි විසිරුණු හිත කියන්නේ. වික්ෂිප්ත හිත කියන්නේ මේකට. දැන් මේවා අපි එක එක විදිහට එකතු කරගන්නවා. ඒ වැඩේට ඕන විදිහට එකතු කරන. හැබැයි එකතු කරන්නේ ඒ සුදුසු කොටස් ටික නෙමෙයි. ඒ හරි කෑලි ටික නෙමෙයි එකතු වෙන්නේ. ඒ නිසා එයින් කෙරෙන දේවල් හෝ එයින් දකින දේ විකෘතියක් වෙනවා. හරියට කණ්ණඩියක් කැඩපතක් කැඩපතක් හරියට අපි බැලුවොත් හොඳට අපිට ඕනෑම දෙයක ඇත්ත පේනවා. හැබැයි මේ කැඩපත දෙකට කැඩුනොත්, දෙකට බිඳුනොත් තාම ඒ රාමු ඇතුළේ තියෙනවා. රාමුවෙන් ගැලවිලා නැහැ. නමුත් කෑලි දෙකක්. එතකොට මේ දෙන්න අනන්‍යතා දෙකක් හදා ගන්නවා. ආයේ එකට වැඩ කරන්නේ නැයින් පස්සේ. මේක කන්නඩියක් කියන අදහස ඉවරයි. දැන් එහින් එක කොටසක් එයා වෙනම ප්‍රතිබිම්බයක් පෙන්නනවා. අනිත් කෑල්ල වෙනම ප්‍රතිබිම්බයක් පෙන්නනවා. එතකොට මේ දෙක දෙවිධයක්. මේ දෙක එකතු කරත් හරි චිත්‍රයක් නැවෙන්නේ නැහැ. මේ ප්‍රතිබිම්බ දෙකම එකතු කරත්. දැන් මේක හතරකට කැඩුනොත් 8කට 16කට 32කට එහෙම එහෙම කැඩිලා ගැල්ලා ගිහිල්ලා පුංචි පුංචි කෑලි වලට කැඩුනොත් මොනම හැඟීමක්වත් අපිට ඒ අපි ගැන ඇති කරගන්න බෑ. ඒ කන්නඩියේ ඉස්සරහා අවුරුද්දක් හිටන් හිටියත් අපි කොයි වගේද? එහෙන් ඇද වෙලා මෙහෙන් ඇද වෙලා පුරහිස එක තැනක, අතේ අනික් කෑල්ල තව තැනක. ඒ අපි රැවටෙනවා. අපිව රවට්ටනවා. රැවටීම සහ රැවටීම තමයි අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ. කාටවත් නෙමෙයි, අපිටම. අපිම අපිව රවට්ටනවා සහ අපිම අපිට රැවටෙනවා. ඒ ස්වයං වංචාව, ස්වයං රැවටීම ඉක්මවා යෑමට තමයි භාවනාව තියෙන්නේ. හැබැයි ඉස්සෙල්ලා අපි තේරුම් ගන්නට ඕනේ මෙතන ලොකු ආත්ම වංචාවක් වෙනවා. අපි අපිටම වංචා කර ගැනීමක් වෙන එක. හැබැයි දැන දැන නෙවෙයි, දැන දැන කරන වංචා තියෙනවා. ඒ වංචාව නැති කරන්නේ මේ භවනාව තියෙන්නේ. මේක නොදැන වෙන වංචාවක්. බිඳුනු විසිරුණු ආධ්‍යාත්මයේ කණ්ණඩියක් විදිහට අපි පාවිච්චි කරන්න ගියාම සිදුවෙන අකරතැබ්බයක්. එක කොටසක් අනිත් කොටස රවට්ටනවා. පාලයක් පෑවුවා එක දිගටම. දිගටම පෑවුවා. දැන් වහිනවා. ඉතින් අපි හැමතෑම උනන්දු වෙනවා කවද්ද වහින්නේ කාලගුණ වාර්තා ගැන. හැමතෑම කාලගුණ වාර්තාත් කියනවා පායනවා පායනවා හිට වහිනවා. ඉතින් වහින්න පුළුවන් මේ කාලගුණයේ පිළිබඳ අනාවැකි අපිටත් වැදගත්. හැබැයි අපිට වැඩිය වැදගත් ගොවියන්ට ඊටත් වඩා මේ කාලගුණයේ වැදගත් වෙනවා. ඉතාම දැඩි ඍතු තියෙන රටවල්වල පළාත්වල ඉන්න අයට මොකද ඒවත් සම්පූර්ණයෙන් අහසට පොළොව වගේ. සීත කාලයේ මොනවත්ම නැහැ. එළවලුක් නැහැ. රස්නයක් නැහැ. ඉතින් ඒ සීත කාලේ එන්න කලින් ඒව ගබඩා කරේ නැත්තම් අද කොහොම වෙතත් එකල මැරෙන්නම තමයි වෙන්නේ. කණ්ඩ නැහැ. ඊළඟට සීතලේ මැරෙන්න වෙනවා. කණ්ඩ නැතෝ විතරක් නෙමෙයි ඒ දර එකතු කරගත්තේ නැත්තම් වියලි කාලේ සීත කාලයට කලින් අනිවාර්යෙන් මරණය තමයි. ඒතර මේ කාලගුණය පිළිබඳ දැනුවත්ව සිටින්න වෙනවා. වර්තමානයේ නෙමෙයි හෙට කොහොම වෙයිද අනිද්දා කොහොම වෙයිද. මේක වෙනම විෂයක්. ඉතින් අද මේ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙනවා. දැන් මේ කතාව මේක කතන්දරයක්. මේක සිදු වුණේ ඇමරිකාවේ. ඇමරිකාවට බටහිර ජාතීන් ගිහිල්ලා ඒ අය හොඳින් හෝ නරකින් පදිංචි වෙලා දැන් ජීවත් වෙන තේහේ ඍතු බොහොම තදින් වෙනස් වෙනවා. සීත කාලයේ දරුණුයි වියලි කාලයේත් දරුණුයි. ඉතින් ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සිදු වෙනවා හරියටම හරි අනාවැකී කියන්නේ. මම මිනිස්සු බලාපොරොත්තු වෙන කොච්චර ලොකු සීත කාලයක් දෙන්නේ කොච්චර කල්ලේ සීත කාලය අල්ලගෙන හිටිනවද. එතකොට ඒ ප්‍රමාණයට දවසකට දර කොට යන්නම් දර කොටන් කීයක් එකතු කරගන්න ඕනේද. දවසකට ඕනේ එළවලු කිලෝ එක නම් කිලෝ කීයක් එකතු කරගන්න ඕනද. ඉතින් මේ ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කෙනෙක් විමසුවා දුරකථනයෙන් මේ ඉස්සරහට එන සීත කාලය ගැන මොන විදිහේ අනාවැකියක්ද ඔබ දෙපාර්තමේන්තුවෙන් කියන්නේ. එතකොට ඒ දුරකථන ඇමතුමට උත්තරයක් දුන්නා මේ සාමාන්‍ය සීත කාලයක් එන ලක්ෂණ තමයි පේන්න තියෙන්නේ. හරියටම අනාවැකිය ලබන සතිය කියන්නම් තව තොරතුරු දත් එකතු කරලා. ඊට පස්සේ මේ විද්‍යාඥයා නැත්තම් මේ කාලගුණ ශිල්පියා ඒ දෙපාර්තමේන්තුවෙන් එළියට ඇවිල්ලා කැලේට ගිහිල්ලා බැලුවා මේ රතු ඉන්දියන්වරු මොකද කරන්නේ. මේ හිටියා ඒ රතු ඉන්දියන්වරු ඒගොල්ලන්ට ওই විද්‍යා තාක්ෂණ දැනුමක් තිබුණ නැහැ. හැබැයි අවුරුදු දහස් ගණනක් ඔය කාලගුණ විපර්යාස ඇතුළේ ජීවත් වුණා. ප්‍රශ්නයක් නැත්ද? ඒතර කොහොමද මේගොල්ලෝ දැනගන්නේ කවද්ද සීත කාලේ ඉන්නේ කොච්චර හිම වැටෙනවද කොච්චර කල්ලි කල්ල හිටිනවද කිසියම් පාරම්පරික දැනුමක් තියෙන්න ඕනේ. මේ දැනුම හොයාගන්න නෙමෙයි ගියේ. මෙයා මොකද කරන්නේ බලන්න. ඒ රතු ඉන්දියන් ඒ ගාමේ නායකයා කියලා බැලුවහම පේුණා එයා දර ටිකක් එකතු කරනවා. ඇවිල්ලා මෙයා ඊළඟ සතියේ කිව්වා මේ ඔව් සීත කාලයක් එන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා නිවැරදි මනාවැකියක් ඊට වඩා නිවැරදි අනාවැකියක් ලැබෙන සතිය කියන්න ගිහලා ආපහු ගිහිල්ලා බැලුවා. බලනකොට වෙනදට වැඩිය දර එකතු කරනවා ගිය සතියට වැඩිය. එතකොට ඊළඟ සතියේ කිව්වා මේ බලාපොරොත්තු වුණාට වැඩිය තද සීත කාලයක් එනවා දැඩි හිම පතනයක් එන්න පුළුවන්. ඉතින් ආයෙත් ගිහිල්ලා බැලුවාම තවත් දර එකතු කරනවා වෙනදටත් වඩා. බොහොම දැඩි සීත කාලයක් එනවා ලෑස්ති වෙන්න. දැන් මේ විදිහට මේ කාලගුණ අනාවැකි යනවා. දැන් මේ රතු ඉන්දියන්වරයා මොකද කරන්නේ? එයා කාලගුණ අනාවැකි අහලා වැඩියෙන් දර එකතු කරනවා. ඔව්. එතකොට එයාට අහන්න ලැබෙනවා මේ දැඩි සීත කාලයක් එනවා. එතකොට එයා ගිහිල්ලා වැඩියෙන් දර එකතු කරනවා. එයා වැඩියෙන් දර එකතු කරනවා දකින්න කාලගුණ ශිල්පියා ගිහිල්ලා කියනවා වැඩි සීත කාලයක්. ඉතින් මේ දෙන්නා දෙන්නව රවට්ටනවා දන්නේ නැතුව. දැන් මේ අන්‍යෝන්‍ය රැවටීම තමා හිතේ වෙන්නේ, අපි තුල වෙන්නේ. ඥානයයි සංඥාවයි අතර. දැන් මේ වචන නෑනේ, ඒ කියන්නේ සිද්ධියක් මිසක් වචනයක් නෑනේ. මොනවත් විඥානය කියලා දෙයක් නෑ, සංඥා කියලා දෙයක්වත් නෑ. නමුත් ඉතින් මේ වචන පාවිච්චි කරනවා යම් යම් සිදුවීම් වලට. එම දෙයක් වෙනකොට විඥාණය විජහට ගිහිල්ලා සංඥාවෙන් අහනවා මේ මොකද්ද වෙන්නේ. එයාට වෙන අහන්න කෙනෙක් නෑ. සද්දයක් ඇහුණත් විජහට විඥාණය අහන්නේ ඒ සද්ද කාගේද? අහන්නේ කාගෙන්ද? සංඥාවෙන්. සංඥාව කියන්නේ අතීතය, අතීත දැනුම, අතීත අත්දැකීම. එත සංඥාව කියනවා ඒ කුරුල්ලෙක්, ඒ රිලවෙක්, මේ පාන්, මේ බත් මොනව හරි කියනවා. විඥානය අහනවා ඒ හොඳයිද? මේ සංඥාව කියනවා ඒක ඒ සතිය හරි රහට තිබ්බා, එහෙම නැත්නම් හොඳට තිබුණා මොනව හරි කියනවා. විඥානි විශ්වාස කරනවා. විඥාණයට වෙන උපදේශකවරයෙක් නැහැ. විඥාණය නිෂ්ක්‍රීය දෙයක්. නිෂ්ක්‍රියයි කියන්නේ එයාට වෙන දැනුමක් නැහැ. එයා විඥානයේ කාර්යභාරයේ තමයි මේ වර්තමානයේ සිදුවන ඒ සිදුවීම දැනගැනීම. එච්චරයි. මේ වෙලාවේ වෙන දේ දැනගන්නවා. හැබැයි ඒක මොකද්ද? ඇයිද වෙන්නේ? හොඳද නරකද? මේ කතන්දර එයා දන්නේ නැහැ. එයාට ඒක අහන්න ඕනි කාගෙන් හරි. ඒ අහන්නේ ගිහිල්ලා හැම විටම අතීතේ. අතීතේ තමා විඥානයේ ගුරුවරයෙක් විදිහට පාරගන්නේ. ඒතර විඥානයේ ගුරුවරයා තමයි එයා බාර එයා පත් කරගෙන තියෙන සංඥාව. සංඥාව කියන්නේ මොකද්ද? අතීත විඥානවල එකතුවකට. එන අතීත අත්දැකීම් වල එකතුවකට තමයි සංඥා කියන්නේ. මේ අතීත විඥාන ගොඩක්. ඒ විඥාන දැන් නැහැ. හැබැයි ඒවයි වාර්තා ටික. ඒතර විඥානේ ආපහු මේ අහන්නේ අතීත තමන්ගෙන්ම තමයි. වෙන කාගෙන්වත් නෙමෙයි. මේ දෙන්නා දෙන්නව රවට්ටන. හැබැයි දෙන්නම දන්නේ නැහැ දෙන්නව අනිත් කෙනාව රවට්ටන බව. ඊළඟට මේ දෙන්නම එකතු වෙලා ආවකියක් කියන. මේක හොඳට තියේ. මෙයා හොඳ කෙනෙක් වෙයි. මොනවාරි හැන්දෑවට වහයි, මේක රහට තියේ. මොනවාරි අනාවැකියක් කියනවා. ඒ අනාවැකියට තමා සංකාර කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ සංකාර කියන්නේ ඒ කියන අනාවැකියට. අතීතේ කිව්වොත් මේක හොඳයි කියලා, එහෙනම් විඥානේ හොඳ අනාවැකියක් කියලා ඒ දේ දිගටම තියාගන්න හදනවා. හැබැයි අතීතේ කිව්වොත්, සංඥාව කිව්වොත් මේක නරකයි, රිදෙනවා, නීරසයි, ප්‍රශ්නයක් කියලා විඥාණය අනාවැකියක් කියනවා, අසුභ අනාවැකියක් කියලා කියනවා. ඕක අතාරින්න, ඕක නැති කරලා දාන්න, අයින් කරන්න එපා කියලා. ඒතර අනාවැකි දෙකයි සාමාන්‍යයෙන් මේ දෙන්න එකතු වෙලා කියන්නේ ඕනෙද එපාද කියලා. ඕනෑම අත්දැකීමක් සම්බන්ධයෙන් මේ ක්‍රියාපටිපාටිය වෙනවා. අත්දැකීමට තමා රූපය කියන්නේ. රූප අපි කියන්නේ රූප කියලා කියන්නේ මේ භෞතික රූපයට විතර නෙමෙයි, ඕනෑම අත්දැකීමකට. ඒ අත්දැකීම නිසා ලබන වින්දනයක් තිබෙනවා, වේදනා, රූප වේදනා. ඊළඟට එතකොට ඒක දැනගන්නවා විඥාණය, දැනීම. එයා අහනවා සංඥාවෙන් ඒක මොකද්ද? මෙයාට අර්ථකථනයක් නැහැ, විඥාණයට නැහැ අර්ථකථනයක්. අහන්නේ අතීතයෙන්. ඇහුවාම එයා කියනවා මේ අහවල් දේ. ඒතර ඒක හොඳ අර්ථකථනයක් නම් ඇති කරගන්නව ඕනෑකම. ඒ අර්ථකථනය වේදනාකාරී නම්, අසුබ නම්, අවලක්ෂණ නම් එපා කියන එක. ඒතර ඕනෑකමින් හදාගන්න අනාවැකි ටිකක් තියෙනවා. ප්‍රතික්ෂේප කිරීමෙන් එපා කීමෙන් හදාගන්න අනාවැකි ටිකක් තියෙනවා. සංඛාර ස්කන්ධ දෙකක් තියෙනවා. ස්කන්ධ දෙකක් නෙමෙයි සංඛාරයේ කොටස් දෙකක් තියෙනවා. ඕනෑ එපා ඕනෑම අත්දැකීමක එක්ක අපි ඕනි කියනවා එක්ක එපා කියනවා. ඒ දෙකම එන්නේ අතීතේ. මේ තුන් දෙනාම එකම පටලැවිල්ලක ඉන්නේ. වර්තමානයේ දැක්කේ නැහැ තුන් දෙනාම. විඥානයේ වර්තමානයේ දැක්කෙත් නැහැ. වර්තමානයේ යමක් වෙනකොටම ඒක තේරුම් ගැනීම විඥානයේ පැත්තකින් තියලා අතීතයෙන් උපදේශනයක් ගන්නවා. ඒතර අතීතයේ සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ වෙලාවෙ වෙන්නේ මොකද්ද කියලා. අතීතයේ දන්නේ මොනේ මොකද්ද කියලා. ඒ ආශ්‍රිතව එයා නිර්දේශයක් දෙනවා. ඒ නිර්දේශය අනුව විඥාණය ගොඩනගනව අනාගතයක්. ඕනෙද එපාද. දැන් මේ සමස්ත පටිපාටියම වෙන්නේ නිකන් මේ හීනයක් ඇතුලේ වගේ. යථාර්ථේ මහ පොළවේ උඩ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ධම කියන්නේ මරීචි කූපමා සංඥා. සංඥාව හරියට මිරිගුවක් වගේ. මායු පමංච විඥානං විඥාණය මේ මායාකාරයෙක් වගේ නේ මැජික් පෙන්වන කෙනෙක් වගේ. එතකොට යා මැජික් පෙන්වන්නේ මිරිගුවෙන් උපදෙස් අරගෙන. දැන් මෙයා මැජික් ශිල්පියෙක් මායාකාරයෙකුත් ඇත්තක් නෙමෙයිනේ කරන්නේ. එයා කරන්නේ බොරුවක්. දැන් එයා බොරුවක් කරන්න උදව් කරගන්නේ මිරිගුවා. ඇත්තටම තියෙන දේකුත් නෙමෙයි. එතකොට මේ දෙන්නා එකතු වෙලා හදන සංඛාර මොන වගේද කියලා අපිට හිතාගන්න පුළුවන්. සංඛාරා කද ලූපමා සංස්කාර කියන්නේ හරියට කෙහෙල් කඳක් වගේ. මේ දෙන්නටම බෑ සුදු හඳුන් අරටුවක් තේක බුරුත වගේ හරවද්දයක් සාරවද්දයක් හදන්න. මැජික් ශිල්පියෙක් මිරිගුවක් උදව් කරගෙන මොන නිර්මාණයේ කළත් ඒකේ ස්වභාවය තමයි හරයක් නැතිකම. සංඛාරා කද ලූපමා මේ හදාගන්න දේවල් සියල්ල කිහෙල් බඩ වගේ. ඇති දෙයක් නැහැ. ඒක දෙයක් බරට තියෙනවා. ඇඟට වැටුනොත් රිදෙයි. ඉතින් මොකද්ද මෙච්චර වේදනාවක් ඇති වුනේ කියලා අපි බැලුවොත් මේ පොතු ටිකක් ගලවන්න පුළුවන්. එක බඩෙන් බඩේ ගලවලා ගලවලා ගියත් අන්තිමට මොනවද? එතන තියෙන්නේ ඔවුනොවුන් රැවැට්ටීමක්. මේ අභ්‍යන්තරේ වෙන්නේ මේකයි. අපි අපිවම රවට්ටනවා. අපේ එක කොටසක් අනිත් කොටස රවට්ටනවා. ඒ දෙන්නම එකතු වෙලා මහා රැවටිල්ලක් තුන්වෙනි කොටසක් විදියට හදනවා. අදට මේ සමස්ත ගමනම ජීවන ගමනම නැත්තම් සාංසාරික ගමනම යන්නේ රැවටීමක් උඩ. නිසා තමයි මේ මොට්ටයන් තුන් දෙනාට නැත්තම් මේ අන්ධයන් තුන් දෙනාට ඇස් පේන කෙනෙක්ව එකතු කරන්න කියලා දහම කියන්නේ. වෙනදේ හරියට දකින්න පුළුවන් කෙනෙකුත් මේ ඇතුලේ ඉන්නවා. මේ කෑලිය ඇතුලේ එහෙම කෑල්ලකුත් තියෙනවා. හැබැයි ඒ කෑල්ල අපි එකතු කරේ නැහැ මෙතෙන්ට මෙච්චර කාලෙකට. අනම්මනම් ටිකක් තමයි එකතු කරේ මේ ප්‍රහේලිකාවේ. දැන් අපි එකතු කරනවා ඒ අත්‍යවශ්‍ය වූ වැදගත් වූ කැබැල්ලත් අපේ ආධ්‍යාත්මයට සිහිය කියන දේ සතිය. දැන් සතිය ගෙනාවොත් මෙතෙන්ට එයා දන්නවා මේ ප්‍රහේලිකාවේ ඒ තැන්වලට එකතු කරන්න ඕනේ මොනවද? අවශ්‍ය කෑලි එකතු කරන්න. ඔක්කොම ටික එකපාර එකතු කරගන්න ඕනේ නැහැ. ඒ වෙලාවට අවශ්‍ය කොටස එකතු කරගන්න. ඒ සිහියෙන් තමයි කරන්නේ. සිහිය තිබ්බොත් විතරයි. සිහිය නැත්තම් හැම විටම අපි එකතු කරන්නේ අනවශ්‍ය කෑල්ල. සිහිය නැති වෙලාවක මොනවා කළත් බලන්න එතන අපි නොකළ යුතු දෙයක් කෙරලා තියෙනවා. නොකිය යුතු දෙයක් කියවිලා තියෙනවා. නොයා යුතු ගමනක් ගිහිල්ලා තියෙනවා. වියදම් නොකළ යුතු දෙයකට වියදම් කරලා තියෙනවා. ඔය හැම අවස්ථාවකම බලන්න ආපහු බැලුවොත් පෙනේ සිහිය තිබිලා නැහැ. නොකිය යුතු වචනයක් අපි කිව්ව වෙලාවක බලන්න ඒ වෙලාවේ සිහිය තිබුණේ නැහැ. නලීතු යමක් කළ වෙලාවක බලන්න නිවැරදි සිහියක් තිබිලා නැහැ. අනවශ්‍ය වියදමක් කළ වෙලාවක අසිහිය හැම විටම එකතු කරන්නේ එකතු නොකළ යුතු දේවල් ටික. අපි සිහියට කියනවා ඔබ ප්‍රමුඛස්ථානය ගන්න. ඔබ මුල් තැන ගන්න. ඔබ මූලිකයා වෙන්න. ඔබට මූලිකත්වය දෙනවා. ඒකට සිහියට මූලිකත්වය දී යන ගමනකටයි භාවනාව කියන්නේ. නඩේ ගුරා තමා සිහිය. සිහිය තියෙනවා නම් අපි සිහියෙන් ඉන්නවා නම් ඒ මොහොතේ දේවල් වෙනවනේ. ඒත් සද්ද ඇහෙනවා, මතක් වෙනවා, සංවේදනා දැනෙනවා, කනවනම් රහද ඇහෙනවා, සුවඳ දැනෙනවා, යොක්කම වෙනවා. ඒව නවතින්නේ නැහැ සිහිය තිබ්බ කියලා. හැබැයි දැන් සිහිය ක්‍රියාත්මක නම් විඥානේ, ඒ සිහියෙන් යුක්ත විඥානය හදිස්සි වෙලා සංඥාවෙන් අහන්නේ අනේ මේ මොකද්ද වෙන්නේ මන් දන්නේ නැහැ, මට කියන්න මේ මොකද්ද උනේ නැහැ. සංඥාව හැබැයි පැනලා කියන්න පුළුවන්. මොනවා හරි එයා දන්න අතීතයක් කියන්න පුළුවන් කිව්වට සිහියෙන් යුක්ත විඥානය එයින් සෑහීමකටපත් වෙලා අවසාන නිගමනයේ විදිහට සංඥාව බාරගන්නේ නැහැ. ඒ සංඥාව කියන දේ, ඒ අතීතයේ කියන දේ අහලා ඒකත් පැත්තකින් තියලා සිහිය බලනවා ඇත්තටම මොකද්ද වෙන්නේ? ඇත්තටම මට මොකද වෙන්නේ මේ? හැම අත්දැකීමකදීම මේ කොටසක් තෝරගෙන නෙමෙයි අපි භාවනා කරන වෙලාවේ නෙමෙයි මේක භාවනා කරනවා කියලා අපි හිතන් ඉන්න අවස්ථාව විතරක් නෙමෙයි. කොයි මොහොතක හරි සම්මා සතිය තියෙනවද, නිවැරදි සිහිය තියෙනවද, ඒ මොහොතේ ඒ නිවැරදි සිහිය අපිට කියනවා ඔබට වෙන්නේ මොකද්ද කියලා බලන්න. අපි බලමු අපිට මොකද වෙන්නේ කියලා. හරියට අපි තව කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලනොත්, හරියටම ඇස් දෙක දිහා බැලුවොත් ওই පේන ඒවා ඔක්කොම කොණ්ඩේ අතෑරලා දාලා, නලලා අතෑරලා, කන් දෙක අතෑරලා, නාය අතඩේ ඔක්කොම පේනවනේ මුලින් අපිට. හැබැයි ටික සියල්ල අතෑරලා ඇස් දෙක දිහා විතරක් අපි බැලුවොත් අපිට අවසානයේ පේන්නේ අපිමයි. ඒ ඇස් දෙක ඇතුලේ අපිට පේනවා අපිව. මේක එකපාරට පේන්නේ නැහැ. අපි එකපාරට බලන්නේත් නැහැ. අපි එකපාරට බලන්නේ අනු. එයා මොකද කරන්නේ? එයා කොහොමද කොණ්ඩි පිරලා තියන්නේ? එයා කොහොමද සුදුද කළුද උසද මහතද මොනවද කියන්නේ? ඒ ටික තමයි නැහැ. ඒ ඔක්කොම අනම්මනම් ටික, ඒ වල්පල් ටික අතෑරලා කෙනෙක්ගේ ඇරුණු ඇස් දෙක දිහා එක එල්ලේ බැලුවොත් මේ සියලුම සංඥා අත්හරිමින් මේ ඇස් දෙක කියන සංඥාවත් අත්හරිමින් බැලුවොත් විතරක් අපිට අපිව පේනවා. හැබැයි මොනම හරි සංඥාවක් අපි අල්ලගත්තොත් මේ ඇස් දෙක කළුයි, මේක නිල් පාට, මේවා දිගටි රවු, මොනව හරි අල්ලගත්තොත් අපිට අපිව පේන්නේ නැහැ. අපිට පේන්නේ ඇස් දෙක විතරයි. අපි හිතන අපි දැක්කා කියලා. තර සිහිය එබඳු ප්‍රාතිහාරයක් පානවා. දැන් මේක ප්‍රාතිහාරයක්. තව කෙනෙක්ගේ ඇස් දෙක තුලින් අපිට අපිව බලන්න පුළුවන් කියන්නේ ඒක ප්‍රාතිහාරයක්. හැම අත්දැකීමක්ම පත් වෙනවා කැඩපතක් බවට. සිහිය විතරක් නෙමෙයි මේ හැම බාහිර අත්දැකීමම කෙනෙක් සමහරට කලබල වෙන්න පුළුවන්. කවුරු හරි කලබලෙන් කෑ ගහනවා. එතන අපි කලබලේ කැඩපතක් කරගන්නවා. අපි දිහා බලන්න මට මොකද වෙන්නේ? දැන් මෙයා කලබල වෙනකොට මට මොකද වෙන්නේ? හිත ඇතුලේ මොකද වෙන්නේ? අපිත් කලබලද? එහෙම නැත්නම් අපි මේ කලබලේ විනිශ්චය කරනවද? මේ මනුස්සයා මොකද මේ කරන්නේ? මිනිහට පිස්සුද? එහෙම නැත්නම් මෙයා වැරදීනේ මේ කරන්නේ. මොකක් හරි අපි ඇතුලෙන් එන විනිශ්චයන් අපිට පේන්න පටන් ගන්නවා. අපේ ඇතුලේ එන කලබල අපිට පේනවා, අපේ හිතේ තරහක් එනවා නම් ඒ තරහ පේනවා, අනුකම්පාවක් එනවා නම් ඒ අනුකම්පාව පේනවා. කවුරු හරි අපිට ප්‍රශංසා කරන්න පුළුවන්. ඒ ප්‍රශංසාව කැඩපතක් කරගන්නවා. සිහිය කරන්නේ ඒකයි. සිහිය හැම දෙයක්ම කැඩපතක් බවට පරිවර්තනය කරනවා. ඒ ප්‍රතිහාරය කරන්න පුළුවන් සිහියට පමණයි. හැම අත්දැකීමක්ම, හැම සද්දයක්ම, හැම රූපයක්ම, හැම රසක්ම, හැම ස්පර්ශයක්ම, හැම සුවඳක්ම, හැම මතකයක්ම සිහිය පරිවර්තනය කරනවා දර්පණයක් බවට, කැඩපතක් බවට. එතන අපි ඒක දිහා බලන් ඉන්නවා කියලා තමයි පේන්නේ. කවුරු හරි හිතයි යා මෙයා මගේ ඇස් දෙක දිහා හොඳට බලන් ඉන්නවා, මොනවා හරි විශේෂයක් ඇති මගේ ඇස් දෙකේ. නෑ, ඇස් දෙක දිහා නෙමෙයි අපි බලන්නේ, අපි බලන්නේ අපි දිහා. සංඥාව වැඩක්ම නෑ. එයා ඉතින් එයාගේ වරදක් නෑ. නමුත් සංඥාවට ලොකු වැඩක් මෙතන කරන්න නෑ. අතීතේට දෙපාද කියන සංකාර තාම ඒව හදාගන්න ඕනෙත් නෑ. ඒ කෙහෙල් කඳවල් ආයෙ ඕනේ නෑ අපිට මේ වෙලාවේ මේ වැඩේට ඕනේ. එතකොට මේ අන්ත දෙකම, මේ කද බිමින් තියෙන අතීත පිටුපසෙන් තියෙන අනාගත ඉදිරියෙන් තියෙන මේ බර කද බිමින් තියෙන. කැඩපතකින් යමක් බලන්න මේ දෙකම අවශ්‍ය නැහැ. අන්න ඒ වෙලාවේ කෙනෙකුට අත්දකින්ට ලැබෙනවා ජීවිතේ කවදාවත් අත් නොදුටු සැහැල්ලුවක්. අදක් මහා බර කදක්, දෙපැත්තටම බර දාපු කදක් ආත්මය කරගෙන ආ ගමනේදී, ජීවිතය කරගෙන මම කරගෙන ආපු ගමනේ එක මොහොතක මේ කද බිමින් තිබ්බහම, මේ කවදාවත් බිමින් තියලා නැහැ, එක මොහොතක අපි මේ කද බිමින් තියනවා. අපිට දැනෙන්නේ අපේ බර විතරයි. හැබැයි ඒක අපිට දැනලා නැහැ ජීවිතේ. මේ අපේ බර, මගේ බර, ජීවිතයේ බරයි කියේ අපි කියන්නේ ඇත්තටම ජීවිතයේ බරට නෙවෙයි. මේ අතීතේ සහ අනාගතේ කදවල් කරේ තියාගෙන සිටින විට අත්දකින්න ලැබෙන බරට. ඒ මොහොතේ උපාදාන ස්කන්ධයක් නැහැ. කියන කරේ තියාගත්ත, බදාගත්ත බරක් නැහැ දැන්. බෑ බර දැනෙනවා. ඒ කියන්නේ ඒක බොහොම සැහැල්ලුයි. තමන්ගේ තියෙන බර විතරයි දැනෙන්නේ. අනිත්‍යව නැහැ. වර්තමානයේ තියෙන මොකක් හරි පුංචි බරක් තියෙනවනේ, ඒ බර විතරයි. නැතන මේ කද කරේ තියාගෙන යා යුතුද කියන ප්‍රශ්නය අන්න එතනදී අපිටම මතුවෙනවා, අපිටම ඇහෙනවා, අපිම අහනවා. අපින් හැම අත්දැකීමකටම මේ කද කරේ තියන් යන්න ඕනේද? මේ පැත්ත හැරලා මෙයාගෙන් එකක් අහගෙන ඒ අනුව මේ පැත්තේ කදට බරක් දාන්න ඕනේද? එහෙම අවශ්‍ය නැහැ කියන එක අපිට පේනකොට අපිට පුළුවන් මේක බිමින් තියන්න. විසිකරන්න නෙමෙයි, බිමින් තියන්න පුළුවන්. තර මේ අත්දැකීමට දහමේ කියනවා බහා තැබූ බර ඇත්තේ. බහා තැබූ බර ඇත්තේ. පැත්තකින් තිය බරක් තියෙනවා. ඒක හැබැයි පැත්තකින් තියලා තියෙන්නේ. නම් ඊයේ මොකද උනේ කියලා මතක් කරගන්න පුළුවන් කරේ තියාගන්න නැතුව. හෙට මොකද කරන්න ඕනි කියන එක සැලසුමක් හදන්න පුළුවන්. හැබැයි ඒක කරේ තියාගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැත්තම් ඊයේ මොකද්ද වුනේ සහ හෙට මොකද්ද කරන්න ඕනි කියලා ඒ දෙකම නොකර ඉන්නත් පුළුවන්. සිහිය හැම අත්දැකීමක්ම කැඩපතක් විදිහට පාවිච්චි කරනවා අපිට අපිව පෙන්වන්න. අපිට අපිව පෙන්වන්න. මෙන්න ඔබ මේ මොහොතේ, ඔබ මෙන්න මේ මොහොතේ, ඔබ ඊයේ හිටියේ ඔබ නෙමෙයි, හෙට ඉඳ හිතන් ඉන්න ඔබත් නෙමෙයි, මේ මොහොතේ ඔබ මෙන්න. ඊළඟ මොහොතේ, ඊළඟ අත්දැකීමේදී, ඊළඟ කැඩපතේදී වෙනම කෙනෙක්ව තමයි පේන්නේ. අරයා නෙමෙයි, වෙනම කෙනෙක්. මේක හැම අත්දැකීමකදීම මේ අවබෝධය ලැබෙනකොට මේ ස්ථිර මමෙක් ඉන්නවා. මේ උපන්න මම තමයි මේ ඉන්නේ, ඊයේ හිටිය මම තමයි මේ ඉන්නේ, පෙරේද තරහගත්ත මම තමයි අද ආදරය කරන්නේ, ඊයේ ආදරය කළ මම තමයි අද වෛර කරන්නේ. මේ දන්වැල් කතාන්දරය කැඩලා බිඳලා යනවා. මේකට ඉඩක් නැහැ. මේක ඉන්නවා, හැබැයි මේ මොහොතට පමණයි. ඒ මම ඉන්නේ මේ මොහොතේ. ඊළඟ මොහොතේ කොයි විදිහෙ මමෙක් ඉඳීද ඒ ගැන අනාවැකි කියන්න යන්නේ, අතීතෙන් අහන්න යන්නේ, අහලා වැඩක් නෑ. මා අත්දැකීමකදීම අපිට අපිව පේන්න ඕනේ. අපි දන්නේ නැති වුණාට මේ හැම අත්දැකීමකදීම අපි අපිව තමයි දකින්නේ. අනුන්ගේ ප්‍රශ්නේ කියලා කියන හැම එකම එක අපේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අපි කියන්නේ අනුන්ගේ ප්‍රශ්නයක් කියලා. අනුන්ගේ වැරද්දක් ගැන අපි කියන හැම විටම ඒ වැරද්ද අපි කරන්නේ. තව කෙනෙකුගේ දුර්වලකමක් ගැන අපි විවේචනය කරනවා නම් එතන තියෙන අපේ දුර්වලකම. හැබැයි ඒක අපි දකින්නේ, අපි ඒක අනුන්ගේ විදිහට ප්‍රක්ෂේපණය කරලා එතන බලනවා. ඒසා ලෝකයේ කියලා කියන්නේ අවසාන වශයෙන් මනසේ ප්‍රක්ෂේපණයක්. ලෝකයේ කියන්නේ අපි හදාගන්න එක. ඒසා පොදු ලෝකයක් නැහැ. පොදු ලෝකයක් නැහැ. පෞද්ගලික ලෝකයක් තියෙනවා. මගේ ලෝකයේ වෙනස් තව කෙනෙක්ගේ ලෝකයට වැඩිය. මගේ අද ලෝකයේ වෙනස් ඊයේ ලෝකයට වැඩිය. ලෝකයක් කාටවත් හදාගන්න බෑ. හරියට පොදු හීනයක් දකින්න බෑ වගේ. කොපමණ ළඟින් හිටියත් පිරිසකට දෙන්නෙකුට, හතර දෙනෙකුට, දහ දෙනෙකුට එක හීනයක් දකින්න බෑනේ නිදාගෙන. එකට නිදාගත්තා කියන්නේ එකම ගෙදර එකම ඇඳක එක වෙලාවට. නමුත් එකම හීනයක් පේන්නේ නැහැනේ. එකම හීනයක් දකින්න බෑ. ඒතර මේ ලෝකය කියන්නේ සංඥාව සහ විඥානය එකතු කරලා දකින හීනයකට. ඒ හීනය මොහොතින් මොහොත වෙනස් වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙන හීනයක්. ඒතර හීනයකට අපි කලබල වෙන්න ඕනේද? සිහිය අහන ප්‍රශ්නේ මේකයි. මේක හීනයක් නම් ඇයි ඔබ කලබල වෙන්නේ? ලෝකය කියන්නේ ඔබට. ඔබටයි. ලෝකය කලබලයි කියලා ඔබ කියනවා නම් ඒ කියන්නේ ඔබ කලබලයි. කලබල වුණු ඔබට තමයි කලබල වුණු ලෝකයක් පේන්නේ. මේ සමස්ත කතන්දරේටම නැවතුම් තිතක් තියන්න පුළුවන් අපිට මේ පුංචි කතන්දරෙන්. භාවනා වැඩසටහනකදී ඒ භාවනා උපදේශකවරයා ගුරුවරයා වාඩි වෙලා ඉන්නවා. සියලුම භාවනා යෝගීන් ඉදිරිපසින් භාවනාවට වාඩි වෙලා ඉතින් ගුරුවරයා උපදෙස් දෙනවා, ඇස්වාගෙන භාවනා කරනවා. භාවනා වාරයේ අවසානයේ ගුරුවරයා කිව්වා මේ භාවනා කරන අතරතුර මං ඇස්සැරියා. ඇස්සැරියා මට මං දැක්කා එක භාවනානි යෝගියෙක් පෙන්නලා කියන මං ඔබව දැක්කා. ඒ වෙලාවේ ඔබව මට පෙනුනේ හරියට මහා සාන්තුවරයෙක් වගේ, මුනිවරයෙක් වගේ, බුදුවරයෙක් වගේ. ඉච්චරට ඔබ සාන්තයි, ඔබේ මූණ එපමණටම නිවිලා. ඒ එහෙම කිව්වහම ඒ යෝගියත් කිව්වා මාත් භාවනා කරනකොට ඇස්සරියා, ඇස්සරියා මං දැක්කේ ඔබතුමා ඉස්සරහින් ඉන්නවා, මං දැක්කේ හරියට මහා කැත ඌරෙක් වගේ කියලා. දැන් මෙහෙම කිව්වහම මේ ඔක්කොම අනිත් යෝගීන් කලබල වුණා. මේක ලොකු අපහාසයක්. එහෙම ඇත්ත වුණත් ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එහෙම කියනවද? අන්තික මේ විදිහේ ප්‍රකාශයක් කළාට පස්සේ මං ඔබ මූණ දැක්කේ බුදුවරයෙක්ගේ මූණ වගේ එපමණටම නිවිලා, එපමණටම ශාන්ත වෙලා කිව්වට පස්සේ මේ ගුරුවරයා කලබල වුණා. ගුරුවරයා ඉතින් ඔහේ හිටියා. ඉන්නකට අනිත් එක්ක ඇයි මේ ඔබතුමා මොනවත් කියන්නේ නැත්තේ? මේක මහා අපහාසයක්. මං ගුරුතුමා කෝ නෑ, ඒක කිසි අපහාසයක් නෑ. නැත්තේ මොකද? ඔබතුමාට කියවනේ ඌරෙක් වගේ කියලා කැත. මං ගුරුතුමා කියනවා මා යමක් කියන්න ඕන නම් කියන්න. ඒ වෙලාවේ මා ඇස්සරින වෙලාවේ මගේ මනස මුනිවරයෙක්ගේ මනසේ ස්වභාවය තිබ්බේ. ඒ නිසා මා මොකද්ද දැක්කේ? ඒකෙන් මා දකින්න මුනිවරයෙක්. මා දැක්කේ මගේ හිත. මගේ හිත මුනිවරයෙක්ගේ ස්වභාවයෙන් තියෙන වෙලාවේ මට ඇහෙන්නේ මුනි හඬක්, පේන්නේ මුනි රුවක්. ඉන් එහාට එතුමා මොනවත් කියන්නේ කියන ඉතින් නොකිය කියපු කතා. කල්‍යාණ මිත්‍රවරුනි, මේ භාවනාව එක පැත්තකින් සරලයි, ඒ වගේම හරිම ප්‍රායෝගිකයි. හේතු දෙයත් මෙයයි. මේ භාවනාව ඕනෑම තැනකදී ඕනෑම ඉරියව්වක ඕනෑම ක්‍රියාවක් එක්ක ඕනෑම ප්‍රශ්නයක් මැද කරන්න පුළුවන් විතරක් නෙමෙයි කරන්නත් ඕනේ. එතනින් තමයි අපේ ගැළවීම තියෙන්නේ. එතකොට සිහිය අපිට උදව් කරනවා මේ අපේ සුණු විසුණු වෙලා තියෙන ආධ්‍යාත්මයේ කැබලි ටික හරියට එකතු කරන්න. එකින් එක හරියට ඕනේ තැනට තියන් තියන් ගිහිල්ලා අන්තිම කෑල්ලත් එකතු කරාම අන්න අපිට පැහැදිලි වෙනවා මම කවුද කියන එක. මම කියන්නේ කොයි වගේ ස්වභාවයකටද කියන එක පේන්න අවසාන කොටසත් මේ ප්‍රහේලිකාවේ හරියට එකතු වෙන්න ඕන. ඊට පස්සේ එතන ප්‍රහේලිකාවක් නැහැ. ආයි කොහෙද ප්‍රහේලිකාව? මම ඉන්නවා කියන එකේ ප්‍රශ්නයක් නැහැ. මම නැහැ කිව්වත් ප්‍රහේලිකාවක් නෙමෙයි. මේ දෙකෙන් ප්‍රහේලිකාව, මේ දෙකම ප්‍රහේලිකා වෙන්නේ මේ ප්‍රහේලිකාව විසඳූ නැති මනස්වලට. මම ඉන්නවද, මම කියලා කෙනෙක් නැද්ද? මදනාටම තිරුවන් සරණයි.